මං හිතන්නේ ඒක සෑහෙන පිළිතුරක් වෙන්න
වැඩිපුරත් එක්ක පිළිතුරක්.
ඒ වගේම මේ අපි ලින්ක් එකක් දෙමු නේද? Google ලම මේකට පබ්ලිෂ් කරලා දිනව මොනවද කරන්න ඕන කියලා.
ඔව් ඒක තමයි. Google AdSense ගැන හොඳ ඩිමෝ එකක් තිබ්බා ඒගොල්ලන්ගේ සයිට්
එකේ. ඒක අපි දෙමු නේද?
ඊළඟට චරිත් අහලා තියෙන අපේ ප්‍රශ්නයක් මොබයිල් ෆෝන්ස් ගැන අහලා තින්නේ. මේ BlackBerry ෆෝන් එකක් මිලදී ගැනීමේදී මොනවද සැලකිලිමත් වෙන්න ඕන? ඒගොල්ල වැඩියෙන් වාසිදායක BlackBerry එකක් ගන්න එකද Apple iPhone එකක් ගන්න එකද කියලා අහලා තිනවා.
ගොඩක් අය තියෙන ප්‍රශ්නයක්.
ඔව් ඉතින් මෙහෙමයි මට අහන්න තියෙන ඒ BlackBerry එකක් ගන්න කියලා. එයාගේ අවශ්‍යතාවයක් ඇතිනේ ඔය ෆෝන් එකක් ගන්නකොට තමට normal විදිහට call එකක් ගන්න නම් SMS එකක් ගහන්න නම් ඔය දෙකෙන් කොයි එකක් ගත්තත් අර බුද්ධිකගේ જાති ෆෝන් එකක් ගත්තත් නේ දිල්න දිල්නගේ જાති එකක් ගත්තත්
ඒ වැඩේ කරගන්න. දැන් වැඩේ තියෙන්නේ ද BlackBerry වගේ ඒවා සාමාන්‍ය බිස්නස් ක්ලාස් ෆෝන්ස් නේ.
ඔව්.
ඒක නිසා මේවට දෙන සර්විස් වලත් ගන්න සෑහෙන වැඩි. ඒ කියන්නේ පාස් එකට සෑහෙන ගාණක් ගන්නවද?
නිකම්ම ෆෝන් එකක් නෙමෙයි වෙනම සර්විස් එකක් තියෙනවා.
ඔව් BlackBerry සර්විස් එකක්
ගන්නවා. සර්විස් වලට සෑහෙන ගාණක් ගෙවන්න ඕනේ
මේ. ඔව්. ඩයලොග් විතරයි නේද දැනට BlackBerry කරන්නේ?
නෑ නෑ. ඩයලොග් දෙනවා, Airtel දෙනවා,
Mobitel,
Mobitel නෑ, Celltel දෙනවා. ඉතින් ඒක නිසා BlackBerry සර්විස් එකටම ඉදන් මාසෙට 1800ක් විතර ගෙවන්න
ඕනේ. ඔව්. 1000කට කිට්ටුකා.
1000කට කියවන මොනවා සර්විස් කියලා
BlackBerry කියලා කියන්නේ ඇත්තනම මහලුකු විචාවක් නෑ BlackBerry වල දෙන ඊමේල් එකක් ආවම එලාට ඊමේල් එකක් ආවම කියලා පෙන්නනවා. ඔයිට වඩා ඇති දෙයක් BlackBerry වල
නෑ. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ දැන් ඊමේල් එකක් ආවද නැද්ද කියලා බලන අපි සර්වර් එකට ගිහලා බලන්නේ
අපි. ඔව් දැන්
මේ ඊමේල් එකක් ආවත් අපිට
ඔව් ඉතින් ඒකත් මෙහෙමයි දැන් මේල් එකක් මට තියෙන එක ගැටලුවක් තමයි මේල් එකක් ආවොත් අප්පරේටම තමන්ට මේල් එක දැනගන්න ඕනේද කියලා. දැන් මම දැන් කරපු ගාන
මේක SMS එකට සමානයි නේක වෙන්නේ.
ඔව්. ඉතින් ඕකත් දැන් උදාහරණයක් ගත්තොත් දැන් මගේ මොබයිල් එකේ BlackBerry එකත් නැහැ, පුෂුත් නැහැ, push mail කියන solution එකත් නැහැ. මට මම දාලා තියෙන්නේ IMAP always on කියන එක තමයි දාලා තියෙන්නේ. මම GPRS normally පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් තප්පර 40 50ක් ඒ කියන්නේ විනාඩියකට අඩු කාලයකදී අලුත් මේල් එකක් ආවම notify කරනවා මේල් එකක් ආවා කියලා. දැන් යන cost එක කියලා බැලුවත් හර්ෂ මට සාමාන්‍යයෙන් මාසෙට GPRS bill ඒ කියන්නේ මම නිකන් browse කරලා phone එකෙන් රුපියල් 500ක් 600ක් වගේ තමයි එන්නේ. නමුත් BlackBerry device එකක් ගත්තොත් එහෙනම් BlackBerry rental එක විතරක් රුපියල් 2000කට වැඩි.
ඒක ඇත්තටම ඉතින් එහෙම බැලුවොත් ඇත්තටම වැඩක් නැහැනේ.
ඇත්තටම මගේ නම් පෞද්ගලික අදහස නම් BlackBerry කියන සර්විස් එක ඉන්ඩිවිජුවල් යූසර්ස් ලට වැඩක් නැහැ.
ඔව් යන්නේ ඒ කියන්නේ එතන පොයින්ට් එකක් තියෙනවා ගලින්. ඒ කියන්නේ දැන් මෙයා සාමාන්‍ය ඒ කියන්නේ පරිශීලකෙක් විදිහට අහලා තියෙන එක ෆෝන් එකක් අරගෙන ඒ විදිහට බැලුවොත් එහෙම ඉතින් BlackBerry වලින් ලැබෙන විශේෂ වාසියක් කියලා කියන්න අමාරුයි. ඒත් දැන් ඔක කම්පැනික් විදිහට ඒ කියන්නේ කෝපරේට් සොලූෂන් එකකට යනවා නම් හැබැයි BlackBerry වල තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ඒකේ එන්ටර්ප්‍රයිස් සර්විස් එක තියෙනවා. ඒ කියන්නේ
මෙහෙමයි BlackBerry එන්ටර්ප්‍රයිස් එක කියලා කියන්නේ කම්පැනියෙන් කියලා ඩයලොග් එකෙන් BlackBerry 10ක් ගන්න එක නෙමෙයි. BlackBerry සර්වර් එකක් තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දුවනවා නම් BlackBerry එන්ටර්ප්‍රයිස් සොලූෂන් එකක් දුවනවා නම් ඔගොල්ලෝ Exchange සර්වර් එකක් වගේ තියෙනවා නම් Exchange සර්වර් එකත් එක්ක කනෙක් කරලා මේ කන්ටැක්ට් සින්ක්‍රොනයිස් කරන්න, Outlook එක සින්ක්‍රොනයිස් වෙන්න.
ඔව්. ඔය එකම ඒ කියන්නේ අපි ලියන ඇප්ලිකේෂන් උනත් ඒ සර්වර් එක කනෙක් කරලා
හරියට
ඒ කියන්නේ ෆෝන් එක කියන්නේ ලැප්ටොප් එකක් වගේ. ඒකට කියන්නේ නිකන් මැෂින් 10ක් ඩිප්ලොයි කරා වගේ තමයි කොහේ රියුසර්ස් ළඟ
ගියේ. ඒ කියන්නේ දැන් මෙහෙම මම උදාහරණයක් ගත්තොත් මම BlackBerry එකට මේල් එකක් එනවා. ඒ මේල් එක අහම මම ඒ මේල් එකට රිප්ලයි එකක් දානවා. ඊට පස්සේ මම ඔෆිස් එකේ ගිහලා මගේ කම්පියුටර් එක ඔන් කරාම මගේ Outlook එකට රිප්ලයි කරපු මේල් එක send items වල තියෙනවා.
ඔව්. ඉතින් ඒක සින්ක්‍රොනයිස් වෙලා.
ඒක සින්ක්‍රොනයිසේෂන් මේක එන්නේ BlackBerry Enterprise server එකක් Tamanට තියෙනවා නම් ඒ විතරයි. දැන් ඩයලොග් එකේ උදාහරණයක් ගත්තොත් මේ ෆැසිලිටි එක Tamanට ලැබෙන්නේ තමන්ගේ යවපු මේල් එක තමන්ට නෑ. තමන්ට එන මේල් එක තමන්ට ෆෝවර්ඩ් වෙලා BlackBerry account එකට ගිහලා තමයි එන්නේ. හැබැයි මේ මම නම් ගොඩාක් ගැටලු දැකලා තිනවා මේ BlackBerry services වලදී. ගොඩක් වෙලාට මේල් බවුන්ස් වෙනවා, මේල් හරියට ඩිලිවර් වෙන්නේ නැහැ, යන්නේ. ඉතින් ලොකු ගැටලු තියෙනවා. අනික මේ BlackBerry service එකෙන් ඇත්තටම කරන්නේ මේක real time mail එකක් නෙමෙයි එන්නේ. මෙයත් කරන්නේ වාගේ SMT මේ POP3 හරි IMAP හරි server එකට connect වෙවි BlackBerry service එකෙන් check කළා mail එක අරන් එවන එක තමයි කරන්නේ. මේක
instant notification වැඩක් කරන්නේ.
හොර වැඩක් කරන්නේ. ඉතින් ඕක වාට phone එකෙන් දැන් උදාහරණයක් ගත්තොත් දැනට තියෙන 180 90ක් අලුත් මාදිලේ phone වල මේ IMAP always on කියන එකයි POP3 කියන එකයි support කරනවා. උදාහරණයකට Gmail එකක් වුණත් ඔයාලට ෆෝන් එකට සෙටප් කරගන්න පුළුවන්.
විනාඩි 2 3ක් ඇතුළත අනිවාර්යයෙන් මේල් එක කියනවා.
ඔයාලට කියන්න පුළුවන් විනාඩි 5ක් පමණ. මොකද දැන් GPRS වල ඒගොල්ලෝ කනෙක්ෂන් ඉනිෂියල් කනෙක්ෂන් charge එක කවුරුත් ගන්නෙ
නැහැ.
ඒ කියන්නේ GPRS disconnect වුණා 20 රුපියල් දෙයක් ගත්තා disconnect වුණා connect වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කියන්න පුළුවන් විනාඩි 5ක් පාට මේල් බලලා තව නොටිෆයි කරන්න කියලා. අනික ඕනේ නැති මේල් ඩවුන්ලෝඩ් කරන්න එයාට කියන්න පුළුවන් හෙඩර් එක විතරක් ඩවුන්ලෝඩ් කරලා කාගෙන්ද කියලා කියන්න අවශ්‍ය කෙනෙක් නම් මේල් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. iPhone එක ගැන කතා කරොත් එහෙම iPhone පෞද්ගලික නම් මම කියන්නේ ඒ ගන්න කියලා.
තවසේ
නෑ. නෑ ඒ කියන්නේ ඉතින් මේ බුද්ධික 3 වල ආවම නම් ඉතින් පොඩ්ඩක් ආවා නේද කට් ඇන් පේස්ට් එකක්
කතා.
ඔව් එතනම මට නම් කියන්නේ ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි කියන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඩිවයිස් එකක් විදිහට නම් මාර හොඳයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් ලියලා ගොඩක් දේවල් කරගන්න
පුළුවන්. ඔය ප්‍රශ්නේ හැටියට මෙයා කම්පෙයා කරන්නේ iPhone එකයි BlackBerry එකයි.
ඔව් දැන් උදාහරණයක් ගත්තොත්
අපි සම්පූර්ණයෙන් දෙක වෙනවා.
දැන් හරි අපි ගමු හර්ෂ දැන් මේ BlackBerry සර්විස් එකේ දෙන සොලියුෂන් එක තමන්ට නිකන් ගන්න බැරිද කියලා.
ඔව්.
පුළුවන්.
පුළුවන්.
මොකද දන්නා දැන් මම පාවිච්චි කරනවා සින්ක්‍රොනයිසේෂන් සොලියුෂන් එකක් සින්ක් මට මතක නැහැ සයිට් එකේ නම මම සයිට් එකේ නම කියන්න මගේ ෆෝන් එකේ කන්ටැක්ට්ස් එතකොට මගේ ටු ඩූ ලිස්ට් එක එතකොට මගේ කැලෙන්ඩර් එක ඔක්කොම සින්ක්‍රොනයිස් වෙනවා මේ ෆ්‍රී
සර්විස්
එකත් එක්ක
ෆ්‍රී
එකක් ඊට පස්සේ මේ මේක තවත් මම සින්ක්‍රොනයිස් කරනවා මගේ ලැප්ටොප් එකත් එක්ක එතකොට මගේ ලැප්ටොප් එකේ Outlook වල තියෙන කන්ටැක්ට් ලිස්ට් එකයි මගේ ටු ඩූ ලිස්ට් එකයි එතකොට මගේ තියෙන
කැලෙන්ඩර්ස්
ඔක්කොම අරකට එක ඉතින් මම ෆෝන් එකේ අපිටම ඉවෙන්ට් එකක් ඇඩ් කරා කියලා මම ඔෆිස් එකේ ගිහිල්ලා හරි මම ගෙදර ගිහිල්ලා හරි මගේ ඔෆිස් එකේ ලැප් කම්පියුටර් හරි ගෙදර කම්පියුටර් හරි ඔන් කරපු ගමන් අර ඉවෙන්ට් එක ක්‍රියේට් වෙලා තියෙනවා මීට අමතරව දැන් අලුත් හැමෝම පාවිච්චි කරන්න යන්නේ හරි මේ Google ඔව් එතකොට Google කැලෙන්ඩර් තියෙනවා Google to do list තියෙනවා එතකොට Google contacts තියෙනවා මේකත් අරගොල්ලොත් එක සින්ක්‍රොනයිස් කරන්න පුළුවන් එතකොට ඔයා Google calendar එකේ event එකක් හදුවත් ඔයාගේ මේ හැමතැනම තියෙනවා. ඉතින් මේ වගේ services දැන් ගොඩක් තියෙනවා.
ඒකනේ ඔය ඕවා ඉස්සර උනේ දැන් ඔය වගේ services තිබෙන තින්දා ඔය phone වල විතරයි ඕවා තිබ්බේ. දැන් ඉතින්
දැන් ඇත්තටම මේ වගේ nominee මේ වගේ දේවල් හරි ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් එයා හමු බැනේට උත්තරේ තමයි
දෙකම
ගන්නවා. අර phone එකක් ගන්න.
ඔව් ඒකම ගලින්නේ මේ අපි තව මේ සැලකිලිමත් වෙන්න ඕන එකක් තියෙනවා මේ දැන් BlackBerry Apple iPhone කිව්වහම ඒ සමාගම් වල මේ corporate image එකත් එක්ක මේ හැදිච්ච ඒ කියන්නේ වෙනම class එකක් තියෙනවානේ. ඒකට ඒ කියන්නේ දැන් ඒ જાති එකක් ගත්තහම තමන්ට තියෙන පොඩි ඒ කියන්නේ තෘප්තියක් තියෙනවා මම දැන් පාවිච්චි කරන iPhone එකක් එහෙම කියලා. මේ ඉතින් ඒක අපිට කියන ඒක පුද්ගලයෙන් පුද්ගලයට වෙනස්
වෙනවා.
දැන් අපිට කියන්න බලන මේකේ තියෙන මේ තාක්ෂණික පැත්ත හරි ඒකේ තියෙන
BlackBerry කියලා කරකවල වෙන්නපුවම හරි ආසයි ගන්න.
ඔච්චර ඕනේ නැහැ. ඔච්චර කවුරුත් ඕනේ නැහැ. මමත් ගිහිල්ලා මේ LG ෆෝන් එක උස්සන් ආයේ මෙලෝ දෙයක් නැතු. කිසිම දෙයක් නැහැ. ෆෝන් එක ලස්සනයි කියලා දෙනවා. ආසාවක් ඇති වෙනවා ඔන් කරාම. ලස්සන GUI එකක් තියෙනවා. ගත්ත දැන් ඉතින් කල්පනා කරන්න අයියෝ මොකද්ද මේ කරේ කියලා. අර සින්ක්‍රොනයිසේෂන් කතා ටික කරනවා. ඇප්ලිකේෂන් එකක් දාන්න බෑ. හරියට මේ ඕන කරන්න තැන ඕන දේවල් නැහැ. ඉතින් බෞද්ගලි ගණන මම කියන්නේ පුළුවන් නම් Windows Mobile දුවන device එකක් ගන්න කියලා
හැමෝම recommend කරනවා
නේ. ඇයි කියලා තේරෙයි ඒක පාටික දවසක් පාවිච්චි කරන්න මම එහෙම කියන්නේ. මොකද අපේ office එකෙත් ගොඩක් කට්ටිය මහන්තක ඔකට රණ්ඩුනා. ඕක වැඩක් නැහැ Nokia ගන්න.
කවුරු හරි පාවිච්චි කරනවා HTC Touch.
ඔව් HTC මම දෙකක් තුනක් හරිස
පාවිච්චි කරනවා. ඒක හොඳයිද? ඒ Windows Mobile නේ රන්නේ.
ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් HTC අය කරන්නේ Windows Mobile තමයි core එක. ඒගොල්ලෝ උඩින් අර touch interface එකක් උඩින් දාලා දෙන එක يعني touch කරන්න. මේ ඉතින් මගේ නම් දැනට තියෙන
දේම
තමයි මේ Samsung Omnia එකක් ගන්න එක.
පොඩක් ගණන් වැඩිනේ.
ගණන් නම් වැඩි තමයි. මේ එහෙම නැත්නම් මේ Windows Mobile එකක් තියෙනවා නම් dialog වල දැනට push service එක email වලට රුපියල් 500ක් මාසෙට ගෙවුවොත් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් instant notification එක.
හ්ම්.
ඒක BlackBerry එකක්ම වෙන්න ඕනෙත් නෑ. ඉතින් ඔයාලට පෞද්ගලිකව දැනගන්න අවශ්‍ය නම් මේක කරගන්නේ කොහොමද කියලා අපින් ආයි අහන්න අපි විස්තරාත්මකව දෙන්නම් නේ.
කොහොමද දැන් චරිතේ?
උත්තර දුන්නොත් දැන් BlackBerry එකද iPhone එකද කියලා අහුවොත් කොහොමද කියන්නේ?
Taman ආසෙක් ගන්න.
ඔව් එතන අපිට කියන්න බෑ මේ කොයි එක ගන්නද කියලා. දැන් අපි කතා කරපු දේවල් වලින් මම හිතන්නේ චරිත්‍ර මොන හරි ප්‍රයෝජනයක් වෙයි නේද මේවයි කියන්නේ.
ඔව්.
අපි අද්දකින් එක්ක අපි කිව්වේ මෙහෙමයි කියලා.
මෙහෙමයි
මම සමහරවල් මොනවාද සමහරවල් හරි ආසයි
තියෙන. ඔව්. මෙහෙම එක දෙයක් ගන්නකොට ක්‍රම දෙකක් තියෙන එකක් තමයි Tamanට අවශ්‍ය මොකද්ද කියලා ලිස්ට් එකක් හදලා මට මේ දේවල් මේක තියෙන්න ඕනේ කියලා Taman ලිස්ට් එකක් හදලා. ඒකට ඒ ෆෝන් එක ගන්න ගියාම බලන මේ ෆීචර්ස් ටිකේ ෆෝන් එකේ තියෙනවා. නැත්නම් ඇතෙන්ට ගිහිල්ලා අසයි කියලා දෙන්න මොන ෆෝන් එකද අරගන්න මම නම් කියන්නේ ඉතින් තමන් ආස දෙන්නේ ගන්න ඕනේ
ඇත්තටම. ඔව් නැත්තම් ඉතින් අපි කිව්වා කියලා ෆීචර්ස් වැඩි කියලා අරගෙන
එයා කැමති කරන්නේ නැත්තම් ඇත්තටම තේරුමක් නැහැ නේද මොන දැන් ඇත්තටම දැන් උදාහරණයක් ගත්තොත් හර්ෂ කියනවා මට මේ ෆෝන් එක හොඳයි දැන් බුද්ධික අපි ඉනා වුණාට බුද්ධික කියනවා මගේ හරි මං කෝල් එක කරනවා මං SMS ගහනවා
ගොඩක් ඇහනවා මගෙනු සම අයියෝ මොකද පාවිච්චි කරන ෆෝන් එක හොඳ එකක් ගන්නවා කියලා. ඉතින් මට මං අවශ්‍ය කරන ෆීචර්ස් ටික තියෙනවා නะ.
ඔව් ඒක ඇති නේද?
මම මගේ iPhone එක මේක තමයි.
ඔව් ඒක තමන්ගේ ආසාව.
ඔය එකම කියන උල්ලා මේ චරිත අහන්නේ කියන්නේ එයා මොනවහරි මොබයිල් මේ සොෆ්ට්වෙයාර් ලියන්න මොනවහරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒවත් එක්ක වැඩ කරනවනේ. ඉතින් ඒත් ඔය දෙකම හොඳයි ඇත්තටම නේ.
ඔය ගත්තත් ඉතින් අපිට සිම්බියන් ගත්තත් ඩෙවලොප්මන්ට් කරන්න
බලන්න ඕනේ. මේ
හැබැයි Apple iPhone ගත්තොත් බුද්ධික ඩෙවලොප්මන්ට් කරන්න ටිකක් කරදර වෙන්න
ඕනේ. කරදරයි පොඩ්ඩක්. ඒ කියන්නේ වියදමත් වැඩි එහෙම වෙනකොට අර ඩෙවලොපර්
කෝනේ
ඕන ඩෙවලොපර් ප්‍රෝග්‍රෑම් එකේම රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් තමයි හොඳයි ඒකට. මේ ඒත් ඉතින් iPhone එක හැබැයි ඒ කියන්නේ ඩෙවලොප් කරන්න ඩිවයිස් එකක් විදිහට නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒකේ තියෙන ෆීචර්ස් එක මේ ඒ වගේම SDK එක ඒවා තියෙන සපෝට් එක ඒ එක්ස්පීරියන්ස් එක ගන්න බෑ ඇත්තටම වෙන එකකින්. මේ හැබැයි ෆෝන් එකක් විදිහට නම් ඉතින් ඒකද අපි කියපු කරණා තමයි ඉතින් බලපහන්නේ ඒකටනේ.
BlackBerry දැනට මේ ගොඩක් වෙලාවට මේ දැන් කට්ටිය භාවිතය අඩු වෙලා තියෙනවා බුද්ධික.
ඔව් මයි දැන් පහුගිය දවස්වල BlackBerryත් ඔය iPhone interface එක පොඩ්ඩක් copy කරලා ලැබිලා දෙනවා කියන්නේ.
ඒ කියන්නේ මම දැක්ක Vodafone කට්ටිය මේ
promote කරන button මං හිතන්නේ දෙකක් විතරක්
තියෙන
එකක්
touch එකක් හදලා.
ඒකයි icons එහෙම මං හිතන්නේ තිබුණේ මේ ඔක්කොම iPhone වල වගේ වනේ.
ඔව්.
දැන් iPhone එක open person ඔය හැම එකම touch කරන්න ගත්තේ.
ඔව් ඇත්තනම් මේ Apple කට්ටියක Google මේ ඇත්තනම් හොඳ දෙයක් තමයි මේ innovative ideas එළියට දෙනවනේ බුද්ධික.
ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ හරියටම මේ කැච් කරගන්න userලට ඕන මොනවද කියලා. ඒගොල්ලෝ හිතන්නේ يعني developer ගේ level එකෙන් නෙමෙයි ඒගොල්ලෝ හිතන්නේ. user ගේ පැත්තෙන් හිතලා තමයි හැමදේම කරන්නේ.
හැබැයි ඊට පස්සේ ඉතින් අනික් කට්ටියක හොඳම ගැල් ටික copy කරගෙන ඒගොල්ලෝ ඒක හදලා මුදල් වෙනවා.
ඔව් හැමදේකුත් තියෙනවා.
ඔව් දෙකුත් තියෙනවා නේ.
ඊළඟට අපේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක ඇත්තටම Skype වලින් ආපු එකක් අපේ නදීෂාන් තමයි අහලා තින්නේ මේ යහලා තියෙනවා Windows XP වල administrator password එක recover කරන්නේ කොහොමද කියලා මොකද කියන්නේ
recover කරන්න බෑ නේද
recover කරන්න බෑ ඒ කියන්නේ තියෙන්නේ මොකද්ද කියලා නම් තමන්ට තමන් දාලා තියෙන password එක මතක නැත්තම් recover කරන්න විදියක් නැහැ මේක reset කරගන්න පුළුවන් අර පොඩි පොඩි tool තියෙනවා ඒ software දාලා load කරලා අර machine එකේ CD එකෙන් boot කරලා හැබැයි මේක කරාම ගොඩක් ගැටලු තියෙනවා නේ බුද්ධික word වැඩ කරන්නේ නැතුව යනවා
ඔව් මේ මත් එක සැරයක් කරා ඒකේ මේ ISO image එකක් ඇත්තටම දෙන්නේ ඒක CD එක write කරලා ඒකෙන් boot කරාම ඒක Linux kernel එකට තමයි boot වෙන්නේ ඒකෙන් reset කරන්න පුළුවන් හැබැයි reset කරාම මට ගැටලු වගේක් ආවා මට office පැකේජ් එක ඉන්ස්ටෝල් කරන්න ඕන අර. ඔව්
මෙතෙන්දී ඇත්තටම
ඒ වගේ මේ Visual Studio එකත් පොඩි පොඩි ගැටලු ටිකක් ආවා ඒක රිපෙයා කරන්න ඕන දාලා.
ඉතින් මෙහෙමයි. දැන් තමන්ට මේක දෙන data නම් ගන්න ඕන ඔය hard disk එක ගලලා වෙන machine එකකට ගාලා අවශ්‍ය data ටික copy කරගත්තා නම්
encrypt කරලා තියෙන එක කරන්න බෑ.
ඔව් ඒ කියන්නේ encrypt කියන්නේ තමන් directly encrypt කරලා තියෙනවා නම් මේක ලොකු ගැටලුවක් වෙනවා මොකද ඔය password crack කරත් හර්ෂ වැඩ කරන්නේ
නෑ.
මොකද එතකොට අර එයාට තියෙන ඒ වෙලාවට අර යූස් කරපු කී එකයි මේකයි වෙනස් වෙච්ච හින්දා ඩීක්‍රිප්ට් කරන්න බැරි
වෙනවා නේ.
ඔව් එතෙන්දී පොඩි ගැටලුවක් නම් එනවා. ඒ අරෙන්න නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන කෙනෙක් මන්න හිතන්නේ මේක එන්ක්‍රිප්ට් කරලා තියාගන්නේ කියලා.
ඔව්.
මේක නිසා එච්චර ගැටලුවක් වෙන්නේ දිහන් නැහැ. අපි ඒකට අවශ්‍ය ටූල් මොනවාද කියලා කියන්න පුළුවන්ද බුද්ධික?
ඒකට වාගන්න
පුළුවන්. ඔව් මේ Google search එකක් දැම්මම ගොඩක් වෙලාවට හොයාගන්න පුළුවන්.
හොයාගන්න පුළුවන් මේ.
ඒක අපි site එකේ දාන්න ready හොඳයි. ඒකට හොයාගන්න
පුළුවන්. පොඩ්ඩක් recover නම් කරන්න බෑ. reset තමයි.
ඔව් ඒ කියන්නේ තියෙන password එක බලන්නේ කොහොමද කියලා නම් කොහොමත් කරන්න බෑ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ නුවන් අහලා තිනවා අපෙන්. එයා මේ YouTube වලට video clips වගේ අදාලා දිනවා. ඒකෙදි මේ එයාගෙන ඒකේ hit count එක 200ක් 250ක් වගේ තමයි එන්නේ කියලා. ඒ ප්‍රශ්නේ ඇත්තටම මේ ඉගෙන අපිට පැහැදිලි කරගන්න ටිකක් තියෙන ඇත්තටම 200කට වඩා ඒක බලනවද? ඒ වගේම එයාමද මේ බලලා මේ චෙක් කරන්නේ කියලා නේ hit count එක වැඩි වෙනවද කියලා.
නෝ තමන්ව බැලුව 100 වාරයක් බැලුවා කියලා නම් මේක
වැඩි වෙන්නේ නැහැ.
නුවන් අපිට මේ ඔයාගේ URL එකක් එවනම් අපිටත් ඔක පොඩ්ඩක් බලන්න දෙවරනේ. ඊළඟ يعني අපිට මේල් එකකින් හරි දානවා නම් URL එක මේකයි කියලා මේ අපිට බලන්න
දෙන්න වැඩ කරන්නේ නැහැ
ඒක. ඔව් ඒක පා ඒ කියන්නේ තමන් කීපාරක් එක user name එකෙන් log වෙලා නම්
තියෙන්නේ. සමහරවිට ඒගොල්ල cookie එකක් store කරනවා ඊට
පස්සේ. ඒක ඇත්තන unique visitors ලා බලන්නේ.
unique visitors ලා බලන්නේ. ඉතින් YouTube වල එහෙම ගැටලුවක් නැහැ. මම බලනවා නම් hit count එක වැඩ කරනවා. මමත් video දාලා තියෙනවා බලන වෙලාවට.
අපිට ඒගොල්ලන්ට ඒගොල්ලන්ට වරදින්නේ තියන්නේ.
වරදින්නේ දිහක් වරදින්නේ නැති වෙන්නත් බෑ. ඉතින් මේ වගේ දෙයක් නම
වරදින්නේ.
මේ ඊළඟට කාලින්ග තියෙන්නේ අපේ මේ ශ්‍රීශානු දැන් සති දෙකක් විතර නෝ මේක අහලානේ.
ඔව්.
මේ ඉතින් අපි අමාරු විදාන එක තමයි කරන්නේ සරිසරිට.
අර දැන් අර සමහර අය අපිටම කියලා කෝඩ් ලියා ගන්න උත්සාහ කරනවානේ, ප්‍රොජෙක්ට් ෆිටින් කරගන්න උත්සාහ කරන කට්ටිය. මේ දැන් ටෙක් කතා නිසා ගොඩක් ගොඩ ගිහිල්ලා තියෙනවා. මේ මොකද ටග්ගල් ප්‍රශ්න අපිට බාර දෙනවා. දැන් අක්ෂත් එහෙමයි. PM වැඩක් කියව ගන්න ටෙක් කතා වලට දානවා මේ රෂ්‍යෝ කට්ටිය කියලා.
එතන ත්‍රිශානු අහලා තියෙන්නේ මේ ඉන්පුට් ටෙක්ස්ට් ෆීල්ඩ් එකක ටෙක්ස්ට් වැලිඩේට් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සිංහල යුනිකෝඩ් වලින් විතරක් මේක ටයිප් කරලා තියෙනවද කියලා වැලිඩේට් කරන්නේ කොහොමද. ඒකට මේ ක්ලයන්ට් සයිඩ් ස්ක්‍රිප්ට් එකක් හරි PHP වගේ එකකින් සර්වර් සයිඩ් ස්ක්‍රිප්ට් එකක් හරි ලියාගන්නේ කොහොමද. ඒකම මේ රෙස්ට්‍රික් කරන්නේ කොහොමද, ඉන්පුට් රෙස්ට්‍රික් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ටයිප් කරන වෙලාවට මේ ඒ අදාළ අකුරු විතරක් ඇතුල් කරන්න දෙන්නේ කොහොමද කියලා. ඒකට අපි පොඩි ස්ක්‍රිප්ට් එකක් හැදුවා. ඒක අපි දාමු සයිට් එකේ නේද?
ඔව්, ඒක ඇත්තට අපි කරේ ක්ලයන්ට් සයිඩ් ස්ක්‍රිප්ටින් එකක් නේද
බුද්ධ වාස්තුවේ. ඒක කියන්නේ අපි පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරේ.
ඔව්.
ඒතර මේක කරන්න පුළුවන්. මේ ඒකේ
තියෙන අපි ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න.
මේ අර යුනිකෝඩ් අර මේ කෝඩ් ලෙවල් මේ කියන්නේ.
ඔව්, ඇත්තට යුනිකෝඩ් ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි
එන්ඩ් එකයි නේ.
ඔව්, ඇත්තට අපි කරේ මේ අපේ සිංහල වලට දීපු රේන්ජ් එක තියෙනවනේ. ඒ රේන්ජ් එකේ යුනිකෝඩ් වල හරිය රේන්ජ් එක මට මේ එක්ස් එක නම් මතක නැහැ හරියට.
කැරක්ටර් මැප් එකේ තියෙන ඒ කියන්නේ කැරක්ටර් ස්ටාර්ට් කැරක්ටර්ගේ ලොකේෂන් එක සහ එන්ඩ් කැරක්ටර්ගේ ලොකේෂන් එක.
ඔව්, ඒකේ තියෙන අයන්නේ ඉඳලා අර කුණ්ඩලිය වෙනකන් මේ තියෙන රේන්ජ් එක. ඊට යටට ඇත්තටම තියෙන ඒවට තව මේ කැරක්ටර්ස් ලොකේට් කරලා නැහැ අපි. ඒ වුණාට අපි මේ ෆුල් රේන්ජ් එකම චෙක් කරනවා. කියන්නේ ඉන්පුට් කරලා තියෙන කැරක්ටර් එක ඒ රේන්ජ් එකේ අතර එකක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් යුනිකෝඩ් කියලා ඒක ගහලා තියෙන්නේ. මේකද වෙයි තව ගැටලුවක් එනවා මේ 0 with joiner කියලා එකක් පාවිච්චි කරනවානේ මේ යුනිකෝඩ් වල. ඒකෙදි කරන්නේ ඇත්තටම අකුරු කීපයක් එකතු කරනකොට ඒ කියන්නේ ඒකේ මේ width එක 0 කියන්නේ ඒ අකුරු එකතු වුණාට පස්සේ එක අකුරක් විදිහට තමයි ඒක දිස් වෙන්නේ. අපි හිතමු කයන්න එහෙම ගහනකොට එතකොට කයන්න අල් කිරීම රයන්න 0 with joiner එක තමයි රයන්න කියන එක. එතකොට තමයි මේ අපිට ඒක රයන්න විදිහට රෙන්ඩර් වෙලා
පේන්නේ.
හැබැයි 0 with joiner කියන එක තියෙන්නේ අපේ සිංහල රේන්ජ් එකේ නෙමෙයි. ඒක මේ කොමන් කැරක්ටර් එකක් හින්දා ඒක වෙන රේන්ජ් එකක තියෙන්නේ එළියේ. මේ ඒ වගේම 0 with non joiner කියලා තව කැරක්ටර් එකක් තියෙනවා. ඒක ඇත්තටම දැනට මේ මම මේක දසුන් ගිනුත් ඇහුවා. මේ මට ඇත්තට ෂුව නැති ඉඳ තසුනුත් කිව්වේ මේ මේක දැනට සිංහල යුනිකෝඩ් වල භාවිතා වෙන්නේ නැහැ. ඒත් සමහර IME වල මේ ටයිප් කරගෙන යද්දී අර අපි දැන් කොම්බෝ මුලට ලියනවනේ. කියන්නේ ලියාගෙන යන විදිහට කොලේක ලියාගෙන යන විදිහට. ඒකට කොම්බෝ මුලට ගැහුවාම 0 with non joiner එකක් එක්ක තමයි කියලා මේ කොම්බෝ පෙන්වන්නේ.
ඔව්.
ඒකින්ද කොයිකටද අපි මේ ස්ක්‍රිප්ට් එකටත් ওই දෙකම දැම්ම 0 with joiner එකයි 0 with non joiner කැරක්ටර් දෙකක් ඇතුළුව තමයි යුනිකෝඩ් සිංහල යුනිකෝඩ් රේන්ජ් එක ටෙස්ට් කරන්නේ. ඒකෙදි මේ ඒ කියන්නේ අපේ ඩෙමෝ එකේදි එක ෆීල්ඩ් එකක් තියෙනවා. ඒකෙදි යුනිකෝඩ් වලින් විතරයි ටයිප් කරොත් පෙන්නනවා මේ ඔයා ටයිප් කරේ යුනිකෝඩ් වලින් විතරයි කියලා. වෙන ඒවා ගහුවොත් ඒත් පෙන්නනවා. ඊළඟ එකේදී අපි කරේ මේ දැන් අපි හිතමු ස්පේස් එක කියලා. ස්පේස් එකට සාමාන්‍යයෙන් ASCII වල 32 කියන අංකය දීලා තින්නේ. මේ ඒකෙදි දැන් යුනිකෝඩ් රේන්ජ් එක විතරක් ටෙස්ට් කරොත් එහෙම අපිට ස්පේස් එකක් ගන්න බැරුව යනවා. ඒකම නැවතීමේදීද ඒ වගේ මේ ඔය සංකේත එහෙම අපිට පාවිච්චි කරන්න බැරුව යනවා. ඉලක්කම් පාවිච්චි කරන්න බැරුව යනවා. ඒකින්ද අපි තව ස්ක්‍රිප්ට් එකක් ලිව්වා මේ
ඒක චෙක් කරන්න.
ඔව්, යුනිකෝඩ් රේන්ජ් එකත් එක්ක ඒ වගේ අපි පාවිච්චි කරන සංකේත ටෙස්ට් කරන්න. ඒක ඇත්තනම් අපි සයිට් එකේ දානවා මේ ඕනි කෙනෙකුට. ඉතින් ඒක අරගෙන පාවිච්චි කරලා වැඩි දියුණු කරගන්නත් පුළුවන්. සර්වර් සයිට් එකේදීත් ඔය විදිහටම වැලිඩේට් කරන්න පුළුවන්. මේ තව දෙයක් කියන්න ඕනේ. දැන් මේක තව සංවර්ධනය කරන කට්ටිය ඉන්නවනම් මේ රෙගියුලර් එක්ස්ප්‍රෙෂන්ස් තියෙනවනේ මේ JavaScript වල පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදී මේ රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එක සිංහල වැඩ කරයිද කියලා කාට හරි පොඩ්ඩක් ටෙස්ට් කරලා කියන්න පුළුවන් නම් මෙච්චර මේ ස්ක්‍රිප්ට් ලියන්න ඕනේ නැහැ. එක ලයින් එකකින් ඔක් කරන්න පුළුවන් එහෙම වුණොත්. එක රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එකක් ලියලා මම ඇත්තටම ඒක පොඩ්ඩක් ට්‍රයි කරා. මේ වෙලාවක් තිබුණේ නැහැ මේ ඒක ගොඩක් එහාට යන්න. පළවෙනි පාරම වැඩ කරේ නැහැ. ඒකින්ද මම මේ සොලියුෂන් එකට ගියේ. මේ ඒකත් අපිට කවුරු හරි ටෙස්ට් කරලා කියනවනම් හොඳයි නේ කලින් දාන්න බලන්න මේක නේ ඊළඟ වැඩසටහනේ.
ඔව් ඒකත් ප්‍රශ්නයක් ඉදට අපිටම හෙඩ්ඩන්න මේක කරන්නේ කොහොමද කියලා. අපිම ලියමුද එහෙම බුද්ධි.
ඔව් අපි වෙලාවක් තියෙනකොට try කරලා බලමු පොඩ්ඩක් නේ.
ඊළඟට ටයිම් එකක් තියෙද ඔයගේ දෙයක් try කරලා බලන්න.
try කරලා බලන්න.
ඔව් දැන් මම හිතන්නේ ශ්‍රීශාන්ත මේ මේක උත්තරයක් වෙයි නේද? එයාගේ
උමනාවක එයාගේ වැඩේ කරලා දීලා
තියෙනවා. ඔව්
කොපි කරලා බේස් එකක් දාගන්න ඉඳලා.
එයාගේ වැඩේ කරලා දුන්නා. ඕනේ දැන් ඔෆිස් ගිහලා වැඩ කරන්න පුළුවන්.
ඔය කියන්නේ ඇත්තටම මේ හොඳයි නේ අපිට ඔයගේ කට්ටිය වැඩ ටිකක් කරලා එතකොට මේ බුද්ධිකර වැඩ තිබ්බේ නැහැ කියන එක මේ ඇත්ත නේ වැඩ තිබිලා නැහැ මේක කර කර ඉඳලා තියෙන අදහසම.
නෑ නෑ දවස මේ කාලින්ගේ ඇත්තටම පැයකමාරක් විතර තමයි ඕකට මහන්සි වෙන්න උනේ. මේ ඒත් ඉතින් කරා.
ඔය ඉතින් වැඩකාරයන්ට අර ප්‍රශ්න
බොරු බෑනේ.
නෑ නෑ හරි අමාරුයි ඇත්තටම JavaScript මං වැඩ කරන්න ගියා මං කරන්නේ Google හොයලා තමයි ගොඩක්
ඒවා කරන්නේ මේ වැඩ කරන්නේ. ඔය අදහ බෑ මාත් මේ හින්න මේකක් කරගත්ත Java වලින් අර මට අර active window එකක් හදාගන්න මේ
අපිට ගුවන ගල්ලා දෙනවා.
ඔව් මං හර්ෂෙන් නම් කිව්වා මේ හර්ෂට අක් ගන්න මට කෝඩ් එකක් එවුවා මේ TNT ගන්න තියෙන එක. එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද ඒලා මන්ට පස්සේ දෙන්නේ මේ හර්ෂ දන ගහගෙන ඉඳලා තියෙන අර PM
ප්‍රශ්න. ඔව් අර මට මොනිටර් එක පෙවුන්නේ නෑනේ මම දන්නවා.
අපි අර කරානේ මේ බුද්ධිකක් දෙනවා හැදුවනේ අර මේ අපිට RF reader එකක් නේද බුද්ධික. ඒක ගැන පොඩ්ඩක් කියමුකෝ මොනවාද බුද්ධික කළේ කියලා ඉතින්.
ඔය ඇත්තටම ඒකෙදි මේ තිබුණේ මේ අර ප්‍රොක්සිමිටි කාඩ් රීඩ් එකක් නේ.
ඔව් ප්‍රොක්සිමිටි කාඩ් එකක් කියලා කියන්නේ ඇත්තටම මේ අර මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි ID කාඩ් එකක්.
RFID
කාඩ් එකක්. මෙයාට ඉතින් ප්‍රොක්සිමිටි කියලා කියන්නේ වෙන්නේ අර ඇත්තටම මේ දැන් ස්මාර්ට් කාඩ් කියලා
කියන්නේ
ස්මාර්ට් කාඩ් එකක් වගේ ප්ලාස්ටික් කාඩ් එකක් ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ මේක ඇතුලේ පොඩි කොයිල් රවුමක් එක්ක මැද චිප් එකක් තියෙනවා. ඉතින් වෙන්නේ මේකට මැග්නටික් ෆීල්ඩ් එකක් ආවහම මේකෙන් රේඩියෝ ෆ්‍රීකවෙන්සි එකක් ට්‍රාන්ස්මිට් කරනවා 2.5 GHz වගේ.
ඒකට
බැටරි මුකුත් ඕනේ නැහැ.
එහෙනම් ඇත්තටම ඒ කියන්නේ කාඩ් එක ඇතුලේ තියෙන කොයිල් එක මැග්නටික් ෆීල්ඩ් එකට ගියාම එතන කරන්ට් එක ජෙනරේට් වෙනවා. ඒකෙන් තමයි ඒක ඇතුලේ තියෙන සර්කිට් එක ඔන්
වෙන්නේ. සර්කිට් එක ඔන් වෙලා ඒකෙන් රේඩියෝ ෆ්‍රීකවෙන්සි එක ට්‍රාන්ස්මිට් කරනවා. ඒතකොට රීඩර් එකෙන් කරන්නේ ඇත්තටම මැග්නටික් ෆීල්ඩ් එක ජෙනරේට් කරනවා. එතකොට මේ කාඩ් එකක් ළඟට ආවහම අරක ඩිටෙක්ට් කරන අර දැන් කාඩ් එක ලඟ වෙච්ච ගමන් කාඩ් එකෙන් මැග්නට් ෆීල්ඩ් එක නිසා මේ ඉලෙක්ට්‍රිසිටි එකක් ජෙනරේට් කරලා ඒකෙන් චිප් එක මේ වැඩ කළා අර රේඩියෝ ෆ්‍රීකවෙන්සි එක ට්‍රාන්ස්මිට් කරනවා. එතකොට රීඩර් එකෙන් මේක අරගෙන මේ කාඩ් එක ඇතුළේ මෙන්න ID එකක් නේ
පුතේ. ඔව් කාඩ් එකේ ROM එකක තියෙන මේ නම්බර් එකක්. ඒකට ප්‍රොටෝකෝල් එකක් තියෙන කාලෙක ඒක bit මන්ට මතක විදිහට bit 26
කි. 26 තිබෙන පුතේ.
bit නේ byte 26
කි. ඔව් 26. අන්තිමේ කැවිලා parity bit එකක්
නේ. ඔව් parity එකක් මේ ඒකෙන් ඒ කියන්නේ තමයි number එක represent කරන්නේ. මේ ඇත්තටම අපි කරේ ඉතින් ඕක මේ serial port එකට ගහලා
serial port එකෙන් අරගෙන මේක අපි decode කරා. ඔව්
ඕනේ උනේ මේ අර keyboard simulation එකක් කරගන්න. ඒ කියන්නේ proximity reader එකට card එක ඇල්ලුවාට පස්සේ කාඩ් එකේ තියෙන නම්බර් එක කොහේ හරි cursor එක තියෙන දැනක type වෙන්න. අර ගොඩක් දෙනේ barcode readers දැකලා ඇති. ඒව ඇදි වෙන්නෙත් ඔය දේ. ඒක තමයි ඕනේ උනේ. ඉතින් අපි කරේ මේ serial port එක read කළා. ඒ නම්බර් එක read කරගෙන ඊට පස්සේ ඇත්තටම අපි මේ visual basic වලින් තමයි මේ program එක හැදුවේ. මේ මම හිතන්නේ ඒ කියන්නේ ඔය වගේ මේ තරලව එහෙම වැඩ කරගන්න එක හොඳයි නේද
පොඩ්ඩක්. ඔව් ගොඩක් සරල. දැන් අන්තිමට implementation stage එකේ දුන්නේ application එක web based application එක. ඒක වැඩ කරන්නේ ඇත්තටම මේ අපි Google Chrome වලදී අර අපිට පුළුවන් application window එකක් හදාගන්න. ඒකට application window එකක් හැටියට තමයි මේක වැඩ කරන්නේ. ඒකට මේක කවුරු හරි අර ඇත්තන foreground එකේ දුවනවා. එතකොට අර card reader application එක කවුරු හරි ඇවිල්ලා card reader එක ගාවට තිබ්බ ගමන් අර card ID එක ටග් ගාලා web page එකේ input text box එකක් තියෙනවා මේකෙන් ටග් ගාලා අරගෙන ඒක අවශ්‍ය දැනට forward කරනවා. ඒකදී application එකේ function එකේදී web based application එක run වෙනවා.
ඔව් ඇත්තටම අපි ලිබු ඇප්ලිකේෂන් එකේදී කරේ මේ serial port එක read කරලා අරගෙන අර input එකක් ආවොත් එහෙම අපි අර ඒ කියන්නේ Windows API එකකින් keyboard එක simulate කරනවා. يعني key press කියන එක key down එකයි key up එකයි scan codes ටික යවුවාම හරියට ඒකට cursor එක තියෙන තැනක ගිහිල්ලා මේ type වෙනවා ඒ keyboard එක.
type වෙනවා අපි ඒකට අමතරව එතෙන්ට අන්තිමෙන් ඒකට enter එකක් දුන්නා.
සම්බන්ධ දැන ඇති කෙනෙක් අහන්නිට තන්ත්‍රදමල වගේ තියෙන්නේ මේක.
කලින් ඇත්තටම දැන් මේ code එකත් ඔන්න අපිට දාන්න පුළුවන් නේද?
ඔව් මාත් කැමති බුද්ධික
අපි දාමු
නේද? මොකද අපි අර එතන පාවිච්චි කරා මේ ActiveX control එකක් මේ com
ඔව් MS com කියන control
එක. MS com කියන එක. ඒක මේක ඇත්තටම Windows වල දුවන එක. මේ අපි මේ කෝඩ් එක දාමු.
ඕක දාම මම හිතන්නේ දැන් ඔය ගොඩක් ඔෆිස් වල හැම ඔය ඔෆිස් වල හරි ඕනි දෙයකට ඔය වැඩේ පාවිච්චි කරන්න බුලන් අපි කරේ මේ ඇටෙන්ඩන්ස් සිස්ටම් එකටනේ.
ඔව් ඇත්තටම
RFID දැන් ගොඩක් යූස් කරනවා.
ඔව් RF රීඩර්ස් නම් අපි ඇත්තට සල්ලි දීලා ගත් එකක් මේ ඊට පස්සේ රීඩර් එක ඔය රීඩර් එක හදාගන්න මම දන්නන්නේ බුද්ධි කොච්චර කාලයක් ඔය රීඩර් එකක් හොයාගන්න
උත්සාහ කරා. ඔව් ඇත්තටම ඒ කියන්නේ ඒනෝ ලොකු ගණන් වලට තියෙනවා
ලොකු ගණන් වල තිබ්බට අපිට ඇත්තට කොම්පෝට් එකකට අවුට් එකක් ගන්න බැරි නහ හර්ෂ මේ වගේ සිම්පල් අවුට් එකක් ඒ කියන්නේ ගොඩක් කියලා තියෙන හෙන කම්ප්ලෙක්ස් API දාලා ඒගොල්ලන්
එහෙම දාලා ගොඩක් ඒවා තියෙන්නේ මේගොල්ලෝ සිස්ටම් දෙන්නේ
නේද ඔය සිස්ටම් එක ඔටෝමැටිකලි ලොග් වෙනවා නේ
ඔව් ඉතින් ඊට වඩා අපිට ඕනනේ මේක රියල් ටයිම් ඩේටා ගන්න උපක්‍රමයක් තමයි අවශ්‍ය වෙන්නේ අනික සිම්පල් පොඩි රීඩර් එකක් ඒ විස්තරේ මේ අපි පොඩ්ඩක් මේකේ දාන්න නැතුව පොඩ්ඩක් වෙන්න දැන් අපි පොඩ්ඩක් අර කරන්න යනවනේ
පොඩ්ඩක් නොලෙජ් බේස් එක හදන්න යනකොට ඒකට දාමු
මේ වගේ දෙයක් කරාම මොකක්ද වෙන්නේ කියලා මොකද ඇත්තනවා අර අපේ ඔෆිස් එක ඇටෙන්ඩන්ස් තිබ්බ සිස්ටම් එක අපි පොඩ්ඩක් ඔටෝමේට් කරා මේ කට් යූසර් නේම් පාස්වර්ඩ් ගහන්න නැතුව අපි යූසර් ඩිෆිකේෂන් එක මේ ස්මාර්ට් ඒ කියන්නේ RF ID එක කාඩ් එකෙන් කරා
මම දැක්ක මේ ඔය user identification කරන්නේ මේ දැන් ගොඩක් ඒවට RFID use කරයි කියලා ඉස්සරහට.
ඔව් RFID ගොඩක් පාවිච්චි කරන දැන් දින ඔයගොල්ලෝ දන්නේ නැතුණාට මේ අර රෙදි කඩවල් වල එහෙම බඩු එළියට ගෙනියනකට RFID පාවිච්චි කරනවා.
ඔව්. ඔව්.
හොරු ගෙනියනකට
ඒක ටැග් එක ගලවන්නේ තියෙනුනට කෑ
ගහන්න. ඒක තමයි නේ. මේ බුද්ධික දැන් අලුත් එකක් තියෙනවා මේ ස්ටිකර් එකක් වගේ අලවලා තියෙන්නේ.
ඔව් ඒක ටැග් එකක් නෙමෙයි.
ඒක ටැග් එකක් නෙමෙයි වෙන්නේ සිස්ටම් එකෙන් දැන් පොත ගෙනියනකොට අපි කරන්නේ බාකෝඩ් එකෙන් රීඩර් එකෙන් මේ බාකෝඩ් එකට අල්ලනවනේ එතකොට සිස්ටම් එක විසින්ම අර RF ටැග් එකේ ID එක ඩිසේබල් කරනවා. එතකොට අර එලියට යන තැනදී මේ ID එක ගියාට
ප්‍රශ්නයක් නැහැ. ඒක ගොඩක් සේෆ් නේද?
ඔය හැබැයි මට මම මේ දැන් ටිකක් කල මම එක තැනකදී ඒ කියන්නේ මීට අවුරුදු 3කට විතර කලින් ඔයගේ සිස්ටම් එකක්ම තියෙන තැනකින් පර්ස් එකක් ගත්තා.
ඔව්
ෆයිල්ස් එකක් ගත්තට මේ අය මේ ටැග් එක ගැලෙවෙන්නේ. ඇත්තටම මොකද ටැග් එක ගලවන්න ඕන ටැග් එකක් තියෙනවා. දන්න නැති තියෙන ලොකු යකඩ ගැලලා තියෙන එක.
වෙදි කඩවල තියෙන.
මම මේ හදිසි වහින නින්දා මොබඩට දුවගෙන ගියා මේගොල්ලන් අර චෙක් කරන්න තැනින්.
ඔව්.
එලාම් එක මුකුත් ඇදෙන්නේ නැහැ. හැබැයි මට එළියට ගියාම තමයි තේරෙන්නේ මේ යකඩ ගැලලක් මේකේ තියෙනවා
නේ. බොරුද නැහැ නේ කලින් කරන්
දිවුවා. අර දිවුවා එනවා. අර දුවනකොට එතන කට්ටේවා මේ ඕගේ සල්ලි දොර දාන්න කියලා. හැබැයි ඉතින් එලාම් එක කොහොම හරි හේතුවකින් එලාම් එක වැදුන්නේ නැහැ. අපේ මම ඇතුළට එනකොට අර කෑ ගැහුවා.
ආ කියන්නේ හයිය ගියොත්
ඒ කියන්නේ හයිය. ඊට පස්සේ කඩේකින් බඩුවක් අරගෙන
එනවා. හොරකම් කරනවා නේද?
දුවල
යනවා. අන්න ඔතන ටිප් එකක් හම්බුණාද? දවසේ ටිප් එක.
ඒ වගේම කලින් එමේ IBM හරි Dell හරි මොකක් හරි කම්පියුටර් එකක දිනවා නේද RFID දාලා එවන එක.
ඔව්. මට මේ මතකයි මොකක් හරි ඔය මේ ආටිකල් එකක මම කියුවා ඒගොල්ලෝ අර මේ ලොගින් ප්‍රොසෙස් එක මේ ස්මා ඒ කියන්නේ RF වලින් කරන්න පුළුවන්. මේ RFID ගැන කතා කරාම තියෙනවා මට තවත් යම් මතකදෙන මීට අවුරුදු 3-4 කලින් එක යුනිවර්සිටි එක ප්‍රොෆෙසර් කෙනෙක් එයාගේ ඇඟ ඇතුළට මේ RF chip එකක් දාගෙන තිබා. ඇත්තටම අතේ මිලිමීටර 10ක් විතර දිග RF chip එකක්.
ඔව්.
ඒතකොට මෙයා මෙයාගේ යුනිවර්සිටි එකේ හැමතැනම මේ RF reader cycle දොරවල් තියෙන තැන්. එතකොට දැන් මෙයා උදේ ඔෆිස් එකට එනකොට දොර ඉබේ ඇරලා good morning කියලා එයාගේ නම කියලා identify වෙනවා. එතකොට එයා කාමරයට එනකොට light දාලා දොර ඇරිලා computer on වෙලා
කතාව කම්පැනි කරවන්න හොඳයි නේ.
ඔව් ගොඩක් එයා ගොඩක් research කරලා ඒක ගැන ලියලා තිබ්බා. මේ ඉතින් RF කියනකත් ගොඩක් හොඳයි.
මම identification ගැන කියනකොට මතක් වුණේ මම දැක්ක site එකක් තියෙනවා මේ ඒකේ පුළුවන් ඕනෙම තමන් ගාව තියෙන භාණ්ඩයක් හෝ සතෙක් හෝ මොන හරි දෙයක් හැමදේම මේ site එකේ register කරන්න පුළුවන්.
ඔව්.
register කරපුවොත් මේ site එකෙන්ම අපිට පුළුවන් tags හරි stickers හරි download කරන්න. එතකොට ඒක අලවලා ඒ හැම භාණ්ඩෙම මේ ඒ ඒ site එකේම අපිට description දෙන්න පුළුවන්. ඒකේ අදහස තමයි නැති වුණොත් එහෙම ඒ භාණ්ඩ නැති වුණොත් කවුරු හරි හොයාගත්තොත් අර සයිට් එක මාර්ගයෙන් හෝ අර මේ ඒ ID එක ගහපුවම මේ කාගෙද කියලා සයිට් එක වැටෙනවා.
ඔව් ඒ වගේම මේ පිටරටවල ගොඩක් පාවිච්චි කරන මේ සුරතල් සතුන්ට ඒ කියන්නේ බල්ලන්ට පූසන්ට මේ RF ටැග් එක දැන් ගොඩක් ඒගොල්ලන්ගේ පිටරටවල තියෙනනේ අර කොළ එකක් තියෙනෝනි කියලා මේ සතෙක් ඇති කරනවා නම් කොළ එකක් සහ යට
ඉන්ෆර්මේෂන්
එකක් දෙනවනේ. ඉතින් මේ වගේ සත්තු ගලව ගන්නවා මේ කොළරවල තියාගෙන අමාරින්ද මේගොල්ලන්ට ඉන්ජෙක්ට් කරනවා දැන් අර RFID චිප් එකක් මේ බෙල්ල පිටිපස්සේ ඒක. ඇත්තම සතාට මුකුත් ඒ කියන්නේ වද හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ ඒගොල්ලන්ගේ සෙන්ට්‍රලයිස්ඩ් ඩේටාබේස් එක රෙජිස්ටර් කරනවා. එතකොට මේ වගේ සතෙක් නැති වෙලා දැන් ඒගොල්ලන්ගේ අර පවුන් කියලා එහෙම තියෙනවනේ. ඒ කියන්නේ සත්තු ඒ කියන්නේ බල්ලෝ එහෙම දැක්කොත් එහෙම අරන් ඇවිල්ලා මේ තියාගෙන ඉන්න තැන් තියෙනවා ලංකාව වගේ නෙමෙයි. අර බලුවා එනවා වගේ නෙමෙයි. ඒ වගේම එකක් ඇවිල්ලා අල්ලගෙන ගිහිල්ලා මේ තියෙනවා. එතකොට ඉතින් අර ඒගොල්ලෝ RFID ඩිෆිකේෂන් එකෙන් මේ සතාවන් දරගෙන අයිතිකාරය කවුද කියලා හොයාගෙන මේ අයිතිකාරයට දෙනවා.
කලින් මේ දැන් ඔය වගේ දේවල් කියනකොට මේකට අදාළ නැති වුණත් මටත් මේ එකපාරටම දෙයක් මතක් වුණා. මේ පහුගිය සතිය බලපු දෙයක් මේ Amazon.com එකෙන් හදපු iPhone ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මේ ඒගොල්ලෝ එතන මේ ලස්සන වැඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට මොනව හරි shopping කරන්න ඕන දේක ෆොටෝ එක අරගෙන iPhone ඇප්ලිකේෂන් එකට දැම්මම ඒගොල්ලෝ කියන්නේ විනාඩි 5ත් පැය 24ත් ඇතුළත කාලෙකදී ඒගොල්ලෝ ඉමේජ් රෙකග්නිෂන් කරලා අපිට ඒ ෆොටෝ එකේ තියෙන දේවල්ට අදාළව විකුණන්න තියෙන දේවල් දාලා දෙනවා කිය. මේ ඇත්තටම ඒක ටෙස්ට් කරලා බැලුවා අපි වැඩ කරා ඒ විදිහට. ඒ කියන්නේ මොනවා හරි දෙයක ෆොටෝ එකක් ගත්තාම අපි හිතමු
ඉමේජ් රෙකග්නිෂන් ද කියන්නේ.
ඔව් ඉමේජ් රෙකග්නිෂන්. අපි හිතමු ලැප්ටොප් එකක් ගත්තා කියලා ෆොටෝ එක. එයා ඊට පස්සේ ලැප්ටොප් වලට අදාළව අපිට ඒ කියන්නේ iPhone ඇප්ලිකේෂන් එකේ ගිහින් බලනකොට තියෙනවා මේ මෙන්න මේ ලැප්ටොප් තමයි විකුණන්න දෙන්නේ එහෙම කියලා.
ඔව්. ඕවාගේම එකක් මාත් දැක්ක බුද්ධික මේ ඉන්ටර්නෙට් එකේ තව සයිට් එකක් තියෙනවා. දැන් අපි හිතමු අපි ගාව මොකක් හරි ඡායාරූපයක් තිබ්බා කියලා. මේට සමාන දේවල් අන්තර්ජාලයේ තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන් සයිට් එකක් තිබ්බ නේද තිල්න. මතක ඇති
අපි
මේ
ඒක ලින්ක් එක මටත් දෙන්න මම.
මොකද මලින්ද ඔය ගැන බ්ලොග් එකක් කියලා තිබ්බා මතක මට.
ඊයෝ ගලින් Amazon ඒක ගැන කතා කරලත් මම ඊට පස්සේ ඒකේ තාක්ෂණික පැත්ත පොඩ්ඩක් බැලුවා. මේ ඒකෙදි ඒගොල්ලෝ Amazon Web Services කියලා දැන් සර්විස් ගොඩක් තියෙනවා. මේ ඒකෙදි ඔය කියන සර්විස් එකත් ඒ කියන්නේ ඒගොල්ලෝ ඕක ඉමේජ් රෙකග්නිෂන් වලට නෙමෙයි ඩිෆයින් කරලා තින්නේ. කියන්නේ මේ අපි මිනිස්සෙක් ඉන්වෝල්ව වෙලා කරන්න ඕන වැඩ කරගන්න තමයි මේ වගේ ඒ කියන්නේ ඉන්ටෙලිජන්ස් සර්විස් එකක් හදලා තින්නේ. ඒක අපිට යූස් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක කමර්ෂල් සර්විස් එකක්. ඒ වුණාට ඒගොල්ලෝ වෙබ් සර්විස් එකක් විදිහට අර අපි cloud computing ගැන එහෙම කතා කරානේ කිසදී. ඒ කියන්නේ cloud computing වලට හොඳ උදාහරණයක් තමයි ඒක. ඒ සර්විස් එක අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ඒකට link එකක් එහෙම දාමු එහෙනම්
නේද? ඔව් ඒක තමයි. මටත් ඒක බලන්න ආස වෙන බුද්ධි කිව්වට මොකද්ද කියලා. Amazon කියන්නේ ඇත්තටම ලෝකේ ලොකු පෙරලියක් කර මේ සමාගමක් ඇත්තටම නේද?
ඔව් නේද? මුලින්ම ඒ කියන්නේ පොඩි පොත්පත් විදිහට පටන් අරගෙන
දැන් ඒ සමාගම කියනකොට මතක් වුණේ මේ ආරංචිය තියලා නේද? Sun company එක IBM එකෙන් ටේක් ඕවර් කරන්නේ.
ඔව් එතකොට MySQL උත් IBM එකේ දැන් මම බැලුවේ දැන්.
ඔව්
මොකෙන් මොකක් වෙයිද කියලා මොකද
ඒක Java සහ Sun මේ දෙවියන් වගේ සලකන කට්ටියට හුඟක් රිදිලා තියෙන මේ දවස්වල මම දැකලා තියෙන ස්ටේටස් වැද්දාන් ඉන්නවා.
මේ මොකද IBM සමාගම ගත්ත කියන්නේ ඕක ලොකු පෙරලියක් වෙනවා අනිවාර්යෙන්. Solaris වලට ගොඩක් කියලාට
ඒගොල්ලන් ගොඩක් ඇහැතියන් ඉන්නේ Solaris system එකට.
ඔව් මොකද Solaris දැන් open source කරලා තියෙනවා. මොකද IBM අය ගොඩක් පසුපසෙන් ඉන්නේ ගත්තා මේ operating system ගැන. මොකද ඒගොල්ලන්ගේ OS 2 අරවමයක් කියලා තිබ්බට මේවා
එතකොට
AS 400 වගේ system ආවට මේගොල්ලෝ අන්තිමට මේ ඒගොල්ලෝ ඒව එච්චර ජනප්‍රිය වුණේ. ඉතින් මේක නිසා මේ Solaris කියන මොකද Solaris කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන ගොඩක් ස්ටේබල්ම ඔපරේටින් සිස්ටම් එකකට තමයි පිළිගන්නේ. මොකද දැන් උදාහරණයක් ගත්තොත් NASA වල ක්‍රිටිකල් ඇප්ලිකේෂන් ක්‍රිටිකල් මැතමැටික්. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම නිව්ක්ලිය මේ එක්ස්ප්ලෝෂන්ස් වල මැතමැටික්ස් ඒ වගේ දේවල් ගොඩක් කියලාට කරන්නේ
මේ
Solaris machines වල. මොකද ඒගොල්ලෝ කියනවා ඒ applications එකක් ගත්තත් ඒවැ mathematical calculation එකක් ගත්තත් accuracy ගොඩාක් වැඩි
කියලා. මොකද ඒගොල්ලන්ගේ මේ processors ඒව හුඟක් හොඳයි නේ.
ඔව් ගොඩක්
data spark data centers බැලුවත් නේද කලින් ගොඩක් තියෙන දැන් ලංකාවේ වුණත් ඔය mobile කියන්නේ GSM switching application වුණත්
ගොඩක් කලට
sun ඒවැ තමයි දුවන්නේ.
තමයි දුවන්නේ. මොකද ඔය දුවන processor උත් අර RISC architecture එකේ process තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. මේ මොකද එතකොට processor එකට දෙන instructions ප්‍රමාණය ගොඩක් අඩුයි. කියන්නේ complex නෑ instruction එක. එතකොට හැමදාම complex නෑ කියන්නේ හර්ෂ වෙන්න පුළුවන් වරදි ප්‍රමාණය ගොඩක් අඩුයි. දැන් ඒ කියන්නේ හැමදෙසම සරලව කියනකොට එයාට වරදින්
නෑනේ.
දැන් අපි භාවිතා කරන ඔය computer අපි පරිගණක කරලා තියෙන යා තියෙන්නේ මේ complex instruction sets. ඒක නිසා ඉතින් ඕවට අර complex නෑ instruction එකේ තියෙන්න පුළුවන් වරදි තැන් පොඩ්ඩක් වැඩි. ඒක නිසා තමයි දැන් ගොඩක් වෙලාට ගොඩක් කාලයකට කලින් Mac OS දිව්වෙත් මේ RISC කියන ආකිටෙක්චර් එකට. මේගොල්ලෝ මේ Intel වලට මාරු වෙන්න කලින්. ඉතින් දැන් කට්ටිය ගොඩක් කියනවා මේ Intel හින්දා Mac පොඩ්ඩක් Mac OS එක ටිකක් ස්ටේබල් නැතිලා තියෙනවා. ඒ වගේ කියලා. ඔය Mac UI Solaris UI ගත්තොත් එහෙම ගොඩක් වෙලාට මේ උඩ හරියදී මේ kernel ඔක්කොම එකයි. මේ ඔක්කොම කට්ටියම ගොඩක් වෙලාට මේ අර ඇත්තටම මේ Berkeley Unix එකෙන් කැඩිලා ආපු kernel එක තමයි පාවිච්චි කරන. දැන් ඇත්තටම true unix හැටියට ගන්න Solaris තමයි. ඒ කියන්නේ දැනට ඒ කියන්නේ මොකද මේ උඩින්ම කැඩිලා ආපු නිසා ඒක AT&T laboratory වලින් හදලා Solaris වලට ආව මේ kernel එක දැනට ඇත්තටම unix වලට 99% ක සමාන kernel එකක් තමයි දැනට Solaris වල තියෙන්නේ. Solaris බලලා ට්‍රයි කරන්න කැමති අය ඉන්නවා නම් ඕපන් සොලාරිස් තියෙනවා. මේක සාමාන්‍ය PC එක x86 වල දාන්න බලන්න. සාමාන්‍ය PC එකක්
නොමිලේ වෙදහරන නේද කාරිය.
නොමිලේ ගන්න පුළුවන් බුද්ධික.
ඒ වගේම මේ මම හිතන්නේ පහුගිය දවස්වල තිබුණා මේ CD එක එවනවනේ.
ඔව් CD එක. ඒක
ෂිපිට උබුන්ඩු වගේ.
ඔව්. හැබැයි සොලාරිස් වල දෙන ලොකුම දොරලකම තමයි මම දැකපු එක. මේගොල්ලන්ගේ මේ ෆයිල් සිස්ටම් එකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා වගේ බුද්ධික අපිට තේරලා තියෙනවා. මේ මොකද අපේ ඔෆිස් එකේ තව ස්පාක් සිස්ටම්ස් එකක් පාවිච්චි කරනවා. මේ මේවා ඔන් කරලා තියලා වැඩ කරනකම් කිසිම ගැටලුවක් නැහැ. හදිස්සියේදී හරියට ප්‍රොසීඩර් එකක් නැතුව අපි ෂට් ඩවුන් කරන්නේ නැතුව මේ ඔෆ් වුණත් එහෙම ගොඩක් වෙලාවට බූට් වෙන්නේ නැහැ කියන එක 90%ක්ම ෂුවර්. ඒකේ මොකද
රිකවරි නැහැ.
මගේ ඉහි කෙස් කාණ්ඩ මම ඔය සොලාරිස් මැෂින් ඉන්ස්ටෝල් කරලා දිනවා මේ එක කාලයක්. හැමදෙස්සෙම මොකද අපි ඒව අර ප්‍රොජෙක්ට්ස් එකක් කඩ කරනකොට දැන් ඔය අර NIS එක පාවිච්චි කරලා සමහර එක මැෂින් එක ලොග් කරලා තමයි වැඩ කරන්නේ. අදිශේ මාක් කරලා කවුරුරගේ කෝප් කරොත් එහෙම මැෂින් එක වයි අනිවාර්යෙන් බූට් වෙන්න. ඒකට ඉතින් ආයි ස්කෑන් ඩිස්ක් එකක් දාලා ඒ වගේ කරලා තමයි ඔන් කරන්න ඕනේ. අපි දැන් නම් ඒක ඇටලුව නැහැ ගොඩක්
වෙලාවට. ඔය මේ නොබලේ ship කරනකොට උබුන්ඩු මතකන උබුන්ඩු බීටා version එකක් ඇවිල්ලා නේ.
ඔව් 9.04 නේද? ඒක බීටා එක දැන් download කරන්න පුළුවන්. මේ චුට්ට කාලයකට කලින් alpha තමයි තිබ්බේ.
ඔව්.
ඒසෙක මේ ළඟදී බීටා ඇවිල්ලා තියෙනවා. ඔව් උත්සාහ කරලා බලන්න පුළුවන් කට්ටියට. මේ අන්තිම වශයෙන් අපි ඉවර කරන්න කලින් තියනව නේද කොහොමද මයික් එකක් චෙක් කරගන්න කියලා බුද්ධිද?
ඔය ඇත්තට මේක අපි මලින් තඳුනා දීපු එක. මේ
මලින්ට කලින් සැරෙත් මේ මයික් එක වැඩ කරන්න දු.
ඔව් මලින්ට අපි මලින්ටට හොයලා දුන්න පොඩි ක්ලිප් එකක් ඇත්තටම මේ ඇත්තටම ගීක් කෙනෙක් කොහොමද මේ මේකක් චෙක්
කරන්නේ මයික් මේකට. ඔව් ඊට පස්සේ මම ඊළඟ වැඩසටහනේ මලින් දෙයි නේ.
ඔව් මලින් දෙයි.
මේ දැනට මේ කට්ටිය මේක අහන්න අපි ඊළඟ වැඩසටහනේ තව ටික විස්තර කියන්න මේ ගැන. ඔව්
මේක ගැන කතා කරමු. කට්ටියට කමෙන්ට් කරන්න බලා. අපේ Google group එකක් අපි start කරලා තිනවා. කට්ටිය එකට join වෙන්න අපි අදහස් බෙදාගමු. ඒකම අපිට මේ knowledge base එක හදන්න උදව් කරපු කට්ටියට බොහොම ස්තුතියි.
අපිට මේ email එකක්
කට්ටියට. ඔව් ඒක තමයි මේ අපි දිරිගන්නන ගොඩක් කට්ටිය. එහෙනම් මෙන්න මෙහෙම තමයි සැබෑ ගීක් කෙනෙක් මේ චෙක් කරන්නේ මයික් එකක්. ඒක මයික් එකක් චෙක් කරන. මොකද අපි ඇත්තට මයික් එකක් චෙක් කරන ක්‍රමේ ගොඩක් වැරදි දිනනවා කියලා තේරුනේ මේකෙදි තමයි.
හෙලෝ 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 යෝ සප් බ්ලා බ්ලා ඇස්කින් ද ෆ්‍රීකින් මයික්.
ඔව් එහෙනම් ඉතින් අද වැඩසටහන මෙන් ඉවර කරනවා. මේ ලබන සතිය හම්බ වෙමු අපිනේ. එමෝටම සුබ සතියක් නේද?
සුබ සතියක්.